ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. සභාපතිතුමනි අද අපි මේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන්නේ කොලඹ පෝට් සිටි ඉකොනොමික් කමිෂන් ඇක්ට් නම්බර් 11 ඔෆ් 2021. කියන්නේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ පනතේ අමෙන්ඩ්මන්ට් එකක් තමයි අපි අද විවාදයට ලක් කරන්නේ. එතකොට මේ පනතේ අරමුණ හැටියට තියෙන්නේ මේ අමෙන්ඩ්මන්ට් එකේ අරමුණ හැටියට ප්‍රධාන වශයෙන් මම හිතන්නේ වැදගත්ම කාරණේ තියෙන්නේ පනත දැන් අපි පරණ පනත ගත්තොතින් ඒ පනත යටතේ හැකියාවක් තිබුණා වරාය නගරයට ලබාගෙන එන ආයෝජන වලට යම් ටැක්ස් ඉන්සෙන්ටිව්ස් එහෙම නැත්නම් බදු සහන ලබා දීමේ හැකියාවක් පනත යටතේ පැවතියි. ඒ කියන්නේ කොළඹ පෝට් සිටි ඉකොනොමික් කමිෂන් එකේ ඔරිජිනල් ඇක්ට් එක යටතේ මේ හැකියාව පවතිනවා. එතකොට මේක සෙක්ෂන් 52.3 වලින් තමයි. සෙක්ෂන් 52.3 වලින් 52.3 වගන්ති යටතේ මේ හැකියාව ලබා දීලා තියෙනවා බදු සහන ලබා දීමට. එතකොට මේ අලුත් පනත යටතේ විශේෂයෙන් සිද්ධ කරන්නේ මේ හැකියාව තවදුරටත් ගුණාත්මක වශයෙන්, ඒ කියන්නේ බදු සහන ලබා දීමේ හැකියාව ඉවත් කරලා නැහැ. කොමිසමට බදු සහන ලබා දීමේ හැකියාව මුදල් අමාත්‍යාංශය මගින් ලබා දීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ ලබා දීමේ හැකියාවට යම් යම් රෙගුලාසි ප්‍රමාණයක් යම් යම් සීමාකම් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. මොකද අපි දන්නවා ලංකාව තුළට බදු සහන ලබාගෙන ආයෝජන ආවට ඒ ආයෝජනවල දීර්ඝකාලීනව ආර්ථිකයට ලැබෙන වාසිය කුමක්ද කියන එක නිශ්චය කරගන්නට අමාරු. මොකද බද්දක් කියලා කියන්නේ රටේ ආර්ථිකයට එකතු වෙන ආදායමක්, රජයේ ආදායමේ කොටසක්. රජයේ ආදායමේ කොටසක් අපි ආයෝජනයක් වෙනුවෙන් කැප කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට යම්කිසි නිශ්චිත නිර්ණායක තියෙනට අවශ්‍යයි ඒක සිද්ධ කරන්නේ මොන පදනමෙන්ද කියන එක. ඒ අනුව තමයි මේ 52.3 කියන වගන්තිය වෙනුවට ඒ වගන්තිය තවත් ක්වොලිෆයි කරලා 53A හැටියට මේ බදු සහන ලබා දීමේදී මුදල් අමාත්‍යාංශයේ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම මේ යම්කිසි උපාය මාර්ගික ආයෝජනයක් රට තුළට එනවා නම් ඒ උපාය මාර්ගික ආයෝජනයේදී අවම ආයෝජන ප්‍රමාණයක්, අවම ආයෝජන මට්ටමක්, ඒ වගේම අවම රැකියා නිර්මාණය කිරීමේ මට්ටමක් වැනි නිර්ණායක යටතේ මේ බදු සහන ලබා දීමේ හැකියාව අලුත් පනත යටතේ අලුත් සංශෝධන යටතේ ඇති කරලා තියෙනවා. එතකොට මේක අර බ්ලැන්කට් එහෙම නැත්නම් කිසිදු කොන්දේසියක් රහිතව කිසිදු නිර්ණායකයක් රහිතව බදු සහන ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට යම්කිසි නිශ්චිත නිර්ණායක යටතේ නිශ්චිත ආයෝජන මට්ටම් යටතේ නිශ්චිත රැකියා නිර්මාණය කිරීමේ පදනම් යටතේ බදු සහන ලබා දීමේ හැකියාවක් ඇති කිරීම තමයි මේ සංශෝධනයේ මූලික වශයෙන්ම සිද්ධ කරන්නේ. එතකොට ඊට අමතරව දීර්ඝකාලීනව කාලෙන් කාලයට කොහොමද මේ ආයෝජනයේ ආර්ථිකයට ඵලදායි ලෙස සම්බන්ධ වෙනවාද, මේ ආයෝජනය තුලින් යම්කිසි වාසියක් ආර්ථිකයට ලැබෙනවාද, මේ ආයෝජනය කියන අරමුණු වෙනුවෙන් කටයුතු කරනවාද, එහෙම නැත්නම් මේ ස්ට්‍රැටජික් ඉම්පෝර්ටන්ස් එක ඇත්තටම මේකේ මේ උපාය මාර්ගිකව අපි මේකට දෙන සහනයේ වැදගත්කම කාලෙන් කාලයට මොනිටර් කිරීමේ හැකියාවත් පනත අලුත් සංශෝධන යටතේ ඇති කරලා තියෙනවා. එතකොට මූලික වශයෙන් මෙන්න මේ කාරණේ සහ වෙනත් දැන් බදු ගෙවීම පෝට් සිටි කමිෂන් එක යටතේ තියෙන මේ සේවකයන්ගේ බදු ගෙවීම වගේ දේවල් නැවතත් ජාතික නීතිය තුළට රැගෙනීමේ වැඩක් තමයි, එවැනි කාර්යයක් තමයි මේ සංශෝධන යටතේ සිද්ධ කරන්නේ. ඉතින් මං හිතන්නේ ඒක නිසා මේ සංශෝධනය අර පෝට් සිටි එක එහෙම නැත්නම් වරාය නගරයට ආයෝජන ගෙනීම ඩිස්කරේජ් කිරීමක්, එහෙම නැත්නම් ඒක අධෛර්යමත් කිරීමක් හෝ සීමා කිරීමක් වෙනුවට ඇත්තටම මේ ආයෝජන කොහොමද ඵලදායීව රටේ ආර්ථිකයට සම්බන්ධ කරගන්නේ කියන එක ගැන හොඳ ස්කීම් එකක්, ඒ කියන්නේ හොඳ මේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා තමයි පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට අර ඉස්සෙල්ලා කතා කළා මන්ත්‍රීතුමා ගොඩක් දේවල් කිව්වා. සමහර දේවල් ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් අහන් ඉන්න සිදුවීම ගැන ලැජ්ජ වෙන්න ඕනේ අපි විශේෂයෙන් මන්ත්‍රීවරු. මේ පාර්ලිමේන්තුව තුළට ඇවිල්ලා ඍජුව ඒ වගේ කතන්දර කියන්න පුළුවන් වීම සහ ඒව හිනා වෙවි අහගෙන ඉන්න සමහර මන්ත්‍රීවරු ඉන්නවා විපක්ෂයේ, මන්ත්‍රීවරියන් ඉන්නවා විපක්ෂයේ. මම හිතන්නේ මේක ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ. පාර්ලිමේන්තුව හැටියට ලැජ්ජ වෙන්න ඕන කාරණයක් මේ දිගින් දිගටම. මේක එක දවසක් කියනවා, දවස් දෙකක් කියනවා, දැන් අදත් මම මේ මන්ත්‍රීතුමා කිව්වා අර මේ පෝට් සිටි එක යටතේ අපි මේ ආයෝජන ගෙනෙන එක ගැන කතා කරලා තප්පර 30ක් කතා කරලා ඊට පස්සේ වෙන කතන්දර ගොඩක් කිව්වා. ඒ කියන එක අතරේ තියෙනවා නිකන් මේ ගැලරීන ළමයි ඉන්නවා මේක මාධ්‍ය යනවා ඔන්ලයින් බලන මිනිස්සු ඉන්නවා මේ මිනිස්සුන්ට හංගින්න පුළුවන් දේවල්ද කියන්නේ කියලා මන්ත්‍රීවරු හිතන්න ඕන. Taman ළමයින්ගේ සදාචාරයේ සංස්කෘතිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ වහන්ගේ ළමයි මොනවද හිතන්නේ කියන එක ගැන හිතන්න ඕන. ඒවා කිය කිය තමයි මේක මේ ෆ්‍රී ලයිසන්ස් දීලා නැහැ මෙතන ඇවිල්ලා කවුරුත් කුණු හර්ප කියන්නේ. පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න ඕන. අපිට වරප්‍රසාදිත නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලබා දීලා තියෙන්නේ මිනිසුන්ට හංගින්න පුළුවන් දේවල් කියන්නේ. වැදගත් කමක් තියෙන දේවල් කියන්නේ. ඒක කියන්නේ නැතුව මෙතන ඇවිල්ලා අපි මේ utter filth chairman. It's utter filth. If somebody was saying is outside of the parliament. මේක පාර්ලිමේන්තුවෙන් එරේ කවුරු කිව්වොත් මොකක්ද වෙන ප්‍රතිචාරය? මේවා කොහොමද පාර්ලිමේන්තුව තුල කියන්නේ? අපි ලැජ්ජ වෙන්න ඕන. අපි മന്ത്രിවරු ලැජ්ජ වෙන්න ඕන. මොකද අපි සභාවම ලැජ්ජ වෙන්න ඕන මේ වගේ දේවල් අහන් ඉන්න සිද්ධ වෙලා තියෙන එක ගැන. සංස්කෘතිය ගැන කතා කරන්නේ, සදාචාරය ගැන කතා කරන්නේ, දරුවෝ ගැන කතා කරන්නේ, කුණු හරුප කියන්නේ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන මානසික විකෘතිය කියලා අපේ മന്ത്രിවරුන්ට. ඇත්තම කනගාටුදායකයි. කෙසේ වෙතත් මේ മന്ത്രിතුමා කියාගෙන ගියා වගේ මේක කිසිම ආකාරයකින් ආයෝජන ඩිස්කරේජ් කිරීමක්වත් සීමා කිරීමක්වත් මේ පනත හරහා සිද්ධ වෙන්නේ නැහැ. මේ පනත හරහා සිද්ධ වෙන්නේ මේක ස්ට්‍රීම්ලයින් කට් එකක්. මේක තවදුරටත් ඵලදායී කරන එකක්. සහ මේ ඵලදායී කිරීම හරහා ආර්ථිකයේ දීර්ඝකාලීනව වාසි ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමක් තමයි මේ සංශෝධනය හරහා සිද්ධ කරන්නේ. ඒක එක කාරණයක්. අනිත් කාරණය මම බොහොම කෙටියෙන් ප්‍රචාර දක්වන්න කැමති අර වෙනිසුවේලාව සම්බන්ධයෙන් කරපු කතාව. මං හිතන්නේ මේක මම දැක්ක සමාජ මාධ්‍යවලත් මේක යනවා, මාධ්‍යවලත් යනවා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශය සහ රජයේ ප්‍රකාශය කියලා. ඒක කැබිනට් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී ඇමතිතුමා ඒකට බොහොම නිශ්චිත උත්තරයක් දීලා තියෙනවා. පක්ෂවලට ස්ථාවර දැරීමේ අයිතිය තියෙනවා. ඒ වගේම රජයේ ස්ථාවරය රජයේ හැටියට ප්‍රකාශ කරලා තියෙනවා කියන්නේ. එතකොට දැන් මෙතන දැන් මෙතන තියෙන්නේ සාරාත්මකව හරයාත්මකව රජයේ ස්ථාවරය සහ මේ කියලා තියෙන මොකක් හරි ස්ථාවරයන් අතර පොලිටිකල් පාටි එකකට යමක් කියන්න තියෙන විදිහයි රජයක් යමක් ප්‍රකාශ කරන විදිහයි අතර බොහොම පැහැදිලි මේ ව්‍යුහයේ සහ භාෂාවේ වෙනස්කම් තියෙනට පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් හරයාත්මකව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රින්සිපල්ස්
මේ කාලේ තව විනාඩි දෙකයි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම වලට අනුකූලව ජාත්‍යන්තර නීතියට අනුකූලව රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය කටයුතු කරයි කියලා තියෙන බලාපොරොත්තුව රජයේ ප්‍රකාශයේ බොහොම පැහැදිලි වෙනවා. This is in line with international statements. This is what every country expects. මේක තමයි හැම රටකම බලාපොරොත්තුව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම අපි එකඟ වෙලා තියෙන රටවල් හැටියට ස්වෛරීත්වය පිළිගන්නවා ජාතීන්ගේ නිදහස පිළිගන්නවා. එතකොට මේ රටවල් හැටියට අපි එකඟ වෙලා තියෙන ප්‍රතිපත්ති මූලධර්ම වලට අනුව කිසිම රටකට තවත් රටක් ආක්‍රමණය කිරීමේ හැකියාව නැහැ. ඒක මූලධර්ම වලට විරුද්ධයි. බොහොම නිශ්චිතයි ඒක. එතකොට එහෙම මූලධර්ම වලට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ආරක්ෂක කවුන්සිලයට. ඒ ආරක්ෂක කවුන්සිලයේ UN චාටර් එකේ ප්‍රින්සිපල්ස් වලට අනුකූලව කටයුතු කරයි කියන අපේක්ෂාව රජයේ ඉතාම පැහැදිලිව සන්නිවේදනය කරලා තියෙනවා. මොකද රජයක් වුණාම මේ සම්බන්ධ ස්ථාවරය ප්‍රකාශ කරන්න ඕන නිසා. ඒතර මං හිතන්නේ මේ අපේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට සහ සමහරවිට මාධ්‍යවලින් ඉන්න අයට පවා මන්ද මේවා තේරෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මොකද්ද UN චාටර් එක කියන්නේ? මොකද්ද ප්‍රින්සිපල්ස් කියලා කියන්නේ? මොනවද ඒක වයලට් කරනවා කියලා කියන්නේ? රටකට තව රටකට ආක්‍රමණය කරන්න පුළුවන්ද? ඒක ජාත්‍යන්තර නීති හැකියාවක් තියනවාද? මේවා ගැන යම්කිසි මේක ගැන අදහසක් එක්කනේ කතා කරන්නට ඕන. එහෙම කතා කරන්නේ නැතුව ඉතාම සරල ලෙස වචන දෙක තුනක් කියන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය තුල මේව වාර්තා කරාදිත් ඉතාම කන්ෆියුසිං විදිහට අරකට විරුද්ධයි මේක වගේ UN ප්‍රින්සිපල් එකේ UN චාටර් එකේ ප්‍රින්සිපල්ස් වයලේට් කරනවට ඕනම රටක් විරුද්ධයි. අපිට විරුද්ධයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඒක නිසා ඒ වගේ මේ සරල දේවල් සරල
කාලේ අවසන්යි ගරු මන්ත්‍රීතුමිය.
ඔබ සිතුවිසවත මම අවසන් කරන්න සරල පබ්ලික් පොලිසි සම්බන්ධයෙන් සරල දේවල්වත් අපිට මේ කතා කරන්න බැරි නම් මේ සභාව තුල අපිට മന്ത്രിවරු හැටියට මේක කතා කරගන්න බැරි නම් ඒක නිකන් අර චීප් පොලිටිකල් පොයින්ට්ස් වලට අපි මේවා මේ කතා කරන්න පටන් ගත්තොතින් ඇත්තටම සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුව කියන එකේ මේක අහන්න හිතෙන්නේ නැහැ. මෙතන ඇවිල්ලා කුණු හරුප කියවනවා පබ්ලික් පොලිසි කතා කරන්න විදිහක් නැහැ. මම හිතන්නේ මේක පාර්ලිමේන්තුව තුල මේ කන්සිඩර් කරන්න ඕන. කතානායකතුමාගේ සිට අපි හැමෝම කන්සිඩර් කරන්න ඕන කියන ඉල්ලීම කරමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි කාලය ලබා දුන්නාට.